රෝහිත අභයගුණවදල මැතිතුමා ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
අරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, එවැගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ තුනක විෂයපතේ සම්බන්ධයෙන් මේ කතා කරන අවස්ථාවේ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්ක අද උදේ අපේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සභාවේ විශේෂයෙන්ම එතුමා සේනාධි නායකයා හැටියට එතුමාගේ කතාව කළා. ඊයේ දවසෙත් එතුමා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අතරේ කතාවක් කළා. ගරු මන්ත්‍රීතුමනි, කතාව කරන වෙලාවේදී එතුමායි කතාව කරද්දී අපි මේ සභා ගර්භය තුල හිටියා. විපක්ෂයේ නියෝජනය කරන අපේ මන්ත්‍රීවරුත් හිටියා. මගේ මිත්‍ර ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාත් හිටියා. අද අපි දැක්කා විපක්ෂ නායකතුමා අද කතාවේදී කියනවා මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ කතාවේදී එතුමා පැහැදිලි කරනවා ජනාධිපතිතුමා කිව්වා කියලා මැතිවරණ කල් දානවා කියලා. අපි ප්‍රතික්ෂේප කරනවා විපක්ෂ නායකතුමාගේ කතාව. ජනාධිපතිතුමා කිසිසේත් මැතිවරණ කල් දැමීමක් ගැන කිව්වේ නැහැ. එතුමා පැහැදිලිව කිව්වේ මම පාර්ලිමේන්තු මැතිවරණයක් නියමිත කාලයට පෙර තියන්නේ නැහැ. නියමිත කාලයට පෙර මම මැතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නේ නැහැ. ඒ නිසා විපක්ෂ නායකතුමාට බොහොම පැහැදිලිව අපිට කියන්න සිද්ධ වෙනවා ඔබතුමාට මැතිවරණය පළාත් පාලන මැතිවරණය මේ තියෙන නීති රීති මාලාවත් එක්ක යම් සංශෝධන ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒකට හෙටනම් ලෑස්ති නම් අපි ලෑස්තියේ මැතිවරණයට. අපි මැතිවරණ බය අය නෙවෙයි. හැබැයි අපි පැහැදිලිව කියනවා 2024 අවුරුද්දේ ජනාධිපති මැතිවරණයක් එනවා. ලෑස්ති වෙන්න ජනාධිපති මැතිවරණය. අපි ලෑස්ති. ඊට පස්සේ එනවා 2025 පාර්ලිමේන්තු මැතිවරණය. ඒකට ලෑස්ති වෙන්න අපි ලෑස්ති ඒ මැතිවරණයට. හැබැයි වේලාසනින් මැතිවරණයක් ඉල්ලන්න කියලා දැන් වෙලාව හොඳයි. ඒ වෙලාව හොඳේ ඉන්න මැතිවරණයක් ඉල්ලන වැඩපිළිවෙල ගැන අපි මතක් කරන්න ඕන. එතුමා අරගලය ගැන කතා කරා ගරු මන්ත්‍රීතුමනි. එතුමා අරගලය සාධාරණීකරණය කරා. විපක්ෂ නායකතුමා මේ අරගලය සාධාරණීකරණය කරා. අරගලයෙන් වැඩියෙන්ම බැටකාපු අය තමයි අද මේ අමාත්‍යංශ වලට අදාළ අය. අරගලයෙන් වැඩියෙන්ම බැටකෑවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේ ආරක්ෂක අංශ තමයි මේ අරගලයෙන් වැඩියෙන්ම බැටකෑවේ. ඒ අය මේ අරගලය නිසා පැය 24ම තමන්ගේ රාජකාරිය ඇඳුම ඇඳගෙන තමයි පාරේ ඉන්න සිද්ධ වුණේ. සිංහල අවුරුද්දක් තිබුණා මේ අවුරුද්දේ. ඒ සිංහල අවුරුද්දට මේ රටේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයට කිරිබත් කෑල්ලක් කන්න හම්බුනේ නැහැ. තමන්ගේ ගෙදර දරුවෝ ටික ගෙදර බයෙන් ඉන්නේ. තමන්ගේ තාත්තා යම් කරදරයකට මුහුණ පායිද කියලා. මේ අරගලයේ තිබුණු ප්‍රතිඵලවල හැටියට ගරු මන්ත්‍රීතුමනි, අරගලයේ සාධාරණීකරණය කරන එතුමා කිව්වා, මං අහගෙන හිටියේ, මේ අරගලය මේ තරම් දුරට ගියේ මැයි නම වෙන්ද ඇතිවෙච්ච සිද්ධියෙන් කියලා. මැයි නම වෙන්ද හර්ලියාගම මන්දිරය ගිහිල්ලා අර ගෝඨගෝගමට පාර දීව්‍යකෙන් උනේ කියලා. මම මතක් කරලා දෙනවා විපක්ෂ නායකතුමාට, මෙතන පොලිස්පතිතුමා ඉන්නවා, ඒ වගේම අනිකුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා. මැයි නම වෙන්දට ඉස්සෙල්ලා තමයි අප්‍රේල් මාසේ මාර්තු මාසේ 30 වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගේ වට කරන්නේ. ගේ වට කළා එතුමාගේ ප්‍රදේශය සම්පූර්ණම යුද පිටියක් බවට පරිවර්තනය කරනවා අරගලය. එතන අරගල දෙකක් තිබුණා. එතන අපි අහනවා එතුමා සාධාරණීකරණ කියන එකෙන්, මම එතුමාගෙන් අහනවා සාධාරණ ලෙස අරගල දෙකක් තිබුණා ගරු මන්ත්‍රීතුමනි. එක අරගලයක් තමයි මේ රටේ තෙල් ටික ගහගන්න බැරි වෙච්ච මිනිස්සයා අර පෙට්‍රල් ෂෙඩ් එකේ කිලෝමීටර 2යි 3යි පෝලිමේ ඉන්නකොට ඒ මිනිස්සයාගේ අරගලය සැබෑ අරගලයක්. විසිහතරෙන් පැය 13ක් විදුලිය කපනකොට ඒ මිනිස්සයාගේ අරගලයේ සැබෑ අරගලයක් ගෑස්තික නැතුව ඉන්නකොට ඒ මිනිස්සයාගේ අරගලයේ සැබෑ අරගලයක් හැබැයි අරගලේ ඇතුළට ආවා දේශපාලන හෙංජයෝ ටික ආවා තමන්ගේ අරගලයේ ඇති කරගත් දේශපාලන බලය අල්ලන්නේ කොහොමද ආණ්ඩු පෙරලන්නේ කොහොමද කියන ත්‍රස්තවාදයකට ඇතුල් වුණා එතන මේ ත්‍රස්තවාදීන්ව තමයි දැන් සාධාරණීකරණය කරන්න හදන්නේ දැන් එහෙම කියපු විපක්ෂ නායකතුමාට මොකද උනේ එතුමා බැලුවා මේ අරගලේ මැයි නම වෙන්ද සිද්ධියට පස්සේ එතුමා ගියා ගෝල් පේස් එක ළඟට අරගලේ යාට මොකක් හරි කරදරයක් වුණාද කියලා එයාගේ සුවදුක් බලන්න ගියා මොකද්ද උනේ තව විනාඩි 5ක් මේ හමුදාව පොලිසිය නැතුණා නම් අද විපක්ෂ නායකවරයා නැහැ එතුමාට වැඩි හයියෙන් දුවන්න බෑ රාන් වික්‍රමරත්නට දුවන්න පුළුවන් දෙය හමුදුරංග පිට වෙන්න එතුමාව තාම යවන්න පුළුවන් අපිට මේ ලංකාව නියෝජනය කරමින් මීටර 400 දුවන්න එතුමා දිව්වා අද අගේ එච්චර ලොකු මම මේ මසුත් නැහැ එතුමා දිව්වා විපක්ෂ නායකතුමා කොහොමද දුවන්න මන් දැක්ක බොත්තම් දාගෙන තින්නේ හරාට බහලට පළවෙනි බොත්තමට දාන්න ඕන බොත්තම් කාසේ නෙවෙයි දාලා තිබුණේ පළවෙනි බොත්තමේක තුන්වෙනි කාසර දාගෙන දිව්වේ විශේෂකාර බලකාඩි ඉස්තුති කරන්න විපක්ෂ නායකතුමනි ජීවිතේ බේරලා දුන්නට අරගලේ සාධාරණීකරණය කරන්න යනවා ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මම ගෞරවයෙන් ඉල්ලනවා ආරක්ෂක ලේකම්තුමාගෙන් ත්‍රිවිධ හමුදාපති තුන්දෙනාගෙන් පොලිස්පතිතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා ඕනම කෙනෙකුට මහජන ඡන්දයකින් තමන්ගේ ජනවරම ලබා ගන්න කියලා මහජන ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාව ගරු කරන රටක ඕනම කෙනෙකුට කියන්න මහජන ඡන්දයකින් ජනාධිපතිවරු වෙනස් කරන්න ආණ්ඩු වෙනස් කරන්න පළාත් සභා වෙනස් කරන්න පළාත් පාලන ආයතන වෙනස් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී විදියට මං ඉල්ලීමක් කරනවා පාරට බැහැලා ගෙවල් ගිනි තියලා මහජන නියෝජිතයෝ මරලා ජනාධිපතිවරයාව මදුරෙන් එළියට විසි කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මරලා යම් කෙනෙක් බලය ගන්න හදනවා නම් ඒක ත්‍රස්තවාදයම තමයි ඒක වේලුපිල්ලේ ප්‍රවාහකරණ කරත් එකයි ඒක අපේ රටේ ඉන්න වෙන සිංහල බෞද්ධ කෙනෙක් කරත් එකයි ඒක ත්‍රස්තවාදයම තමයි 1971 එකෙත් තිබුණේ එහෙම දෙයක් 1988 89 තිබුණේ එහෙම දෙයක් එවැනි දෙයක් තමයි මේ සිද්ධ වුණේ ගරු මන්ත්‍රීතුමනි එවැනි දෙයක් සිද්ධ වුණේ මන් දැක්කා මම මෙතන ඉන්න අපේ ආරක්ෂක අංශ වලින් අහනවා අරගලේ වීරෝයි අරගලේ එක වීරයෙක් ගැන විතරක් මං කියනවා වැඩි කතා කරන්න හොඳ නැහැ අරගලේ ගැන අරගලේ හිටියා ලොකු වීරයෝ හිටියා එක වීරයෙක් තමයි දනිෂ් අලි එදා ගිහිල්ලා පුර පසළොස්සක පෝය දවස අපි සිංහල බෞද්ධයෝ පුර පසළොස්සක පෝය දවසේ රූපවාහිනියට ඇතුල් වෙනවා ඇතුල්ලා බණ කියන වෙලාවේ බලහත්කාරයෙන් රජයේ මාධ්‍ය අතට අරගෙන මේ කියන දනිෂ් අලි කියන අරගල කරුවා විසින් රූපවාහිනිය තමන්ගේ බාරයට ගන්නවා මේ වෙලාවේ එදා ඒ සිද්ධිය සිදු වෙනවා අරගලෙන් පස්සේ යම් යම් අත්තරංගුවට ගන්නකොට ලංකාවෙන් පිට වෙන්න හදනවා ඔව් හොරෙන් ඔව්ව ගිහිල්ලා සීඅයිඩීගේ නිලධාරීන් අත්තරංගුවට ගන්න යනවා දෙවි හාමුදුරුවනේ අර ගුවන් යානයේ සීට් එක බදාගෙන සීට් එක විකාගෙන කොටු පෙරාගෙන අඬ අඬ අනේ මාව බේරගන්න මෙන්න මාව අරන් යනවා මෙක්කු මුං වීරවද මුං වීරව නෑ මුං සුරකයෝ කණ්ඩායමක් යට එක වුණාට පස්සේ වීරකමක් කියලා ඉතේ තියාගෙන තමයි තීන්දු ගන්නේ ඉතිහාසයේ අපේ රටේ එම වීරයෝ ඉඳලා තිනවා ඉතිහාසයේ ඉංග්‍රීසින්ට පෘතුගීසින්ට විරුද්ධව කරලි කෝලාල ගාපු නායකයෝ ඉඳලා තිනවා වෙඩි උණ්ඩේට බය නැතුව මූණ දීලා තිනවා මේ වීරවද මේ සුනකයෝ එනිසා අරගලය ගැන එහෙමයි සිද්ධ වුනේ අරගලය කොච්චරද කියලා ඇහුවොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මේ පාර්ලිමේන්තුවේ කතානායකයාතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතකොට අගමැතිතුමා රයිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා අපි පක්ෂ නායකයෝ රැස් වෙනවා එදා කියනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියනවා පක්ෂනායක රැස්වීමට අරගල ආයව ගෙන්නන්න 25 දෙනෙකු. තාමද ගෙන්නන්න කියන්නේ? රැට්ට බට්ට චුට්ට චූටික්ක මට්ට ඔක්කොම ගෙන්නන්නලු. මරු වැඩේ ගෑන්ත ගෙන්නුවා නම් එහෙම. එතන පාර්ලිමේන්තුවට එන්න ඕනේ. මේ අර අර කියන රැට්ට බට්ට ටික. ගැල වාඩි කරවල පක්ෂනායක රැස්වීම තියන්න ඕන. ඒ තරමට නන්නත්තර වුණා. ඒ අරගලයයි අද සාධාරණීකරණ හදන්නේ. ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි අපි බොහොම හොඳින් කියනවා. තමුන්නාසලට ජනාධිපතිතුමා කිව්වා. පෙළපාලි යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. රටේ නීතිය අනුව. ගන්න එකට ශබ්ද වාහන යන්ත්‍රවල අවසරය ගන්න. පෙළපාලියක් යන්න තියෙන අවසරය ගන්න. රටේ නීතිය අනුව. යන්න පෙළපාලි. අපි ගියේ අපි නුවර ඉඳන් කොළඹට ආවා. යාපාන ආණ්ඩුවට විරුද්ධව. අපි කාටද ගැව්වේ? ගෝල්පස් පිටේ සනක සෙනඟේ නාව කාටද අපි ගැව්වේ? කාගේ ගේද වට කරුවේ? නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව අපි ආණ්ඩුව පෙරළුවා. එහෙමනම් අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලන්න ලෑස්ති වෙන්න. එහෙම නැතුව අරගල කරන්න. හැබැයි මම රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද තීයත් කරපු ප්‍රකාශත් එක්ක මම කියනවා රටකට ඕනේ රටකට අවශ්‍ය කොන්ද පණ තියෙන කොන්ද කෙලින් තියන නායකයෙක්. තීන්දුව ගන්න නායකයෙක්. අපි තීන්දුව ගන්න නැතුව අපි තීන්දුව කල්මරපු හේතුව තමයි මේ තත්ත්වයටපත් උනේ. තීන්දුව ගන්න ඕන. තීන්දුවක් හරියට ගත්තොත් තමයි රටක නායකත්වයේ යන්න පුළුවන් වෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් කමක් ඇති වෙන්න කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි. මම මේ තීන්දුව ගන්න එක කියන්නේ අපි රජයක් හැටියට අපි රජයක් අපි මේ රජයේ හැටියට අපේ වගකීමක් අපේ ත්‍රිවිධ හමුදාව අපේ පොලිසිය ඒ ඉන්න විරෝධාර රණවිරුවන් අපි පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන්න ඕන. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ගන්නා වූ තීන්දුව తీරන වලදී අපි ඔවුන් ආරක්ෂා කරන්නේ නැත්නම් ගරු මන්ත්‍රීතුමනි ඔවුන්ට යන කල මොකක්ද? ඔවුන් ඔක්කොම කලකිරෙනවා. ඔවුන්ට ඔවුන් බලනවා අවසානයේ මම අමාරු වටනවා කවුද මාව බේරගන්නේ? එවැනි සිද්ධියක් වුණා. එවැනි සිද්ධියක් සිද්ධ වුණා ගරු මන්ත්‍රීතුමනි. මම එක උදාහරණයක් ගන්නෙ. එදා 2022 මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 19 වෙනිදා තමයි රඹුක්කන සිද්ධිය ඇති වෙන්නේ. රඹුක්කන එදා නගරයේදී රේල් පාරේ කොච්චි එන්න ඉස්සෙල්ලා තෙල් බවුසරේ ගෙනල්ලා නවත්තනවා. තෙල් බවුසරේ නවත්තන්නේ කොච්චි පාර උඩ. මාර්ගය උඩ නවත්තනවා. නවත්තල ඉවරලා නුවරට යන කොච්චිය. ඒ යන කොච්චිය නවත්තන්න ඕනේ. ප්‍රශ්නයක්. පොලිසිය යනවා. පොලිසිය ගිහින් ඉවරලා ඇතෙන්ට මැදිහත් වෙනවා. තෙල් බවුසරේ වට තෙල් ගෙන තියෙන බවුසරය වට කරගන්නවා. ඔවුන් කල්පනා කරපැත්තෙන් මේ පැත්තෙන් කෝච්චි යනවා. ඒකට හැපුණොත් තව ප්‍රශ්නයක්. අවසානයේ මොකද්ද සිද්ධ වෙන්නේ? අර කියපු අර අර කිව්වනේ සාමකාමී අරගල කරන අය. සාමකාමී අරගල කරන අය සාමකාමීව එනවා ගිනි තියන්න. සාමකාමී අරගල කරුවා සාමකාමීව ගිනි තියන්න එනවා. සාමකාමීව ගිනි තියන්න ඇවිල්ලා ඒ බෞසරය ගිනි තියුවා නම් ගරු මන්ත්‍රීතුමනි මුළු රමුක්කන නගරයම ඉවරයි. බෞසරයක් ගිනි ගන්නකොට ඒකෙන් ඒ පෙට්‍රල් ටික ඇවිල්ලා අර කානුවක් කානුවක් ගන්න ගිහිල්ලා මුළු නගරයම ගිනි අරගෙන ඛේද වාචකයක්. දහස් ගණන් මිනිස්සු මැරෙනවා. මොකද්ද වෙන්නේ? ඒ ඉන්න පොලිස් නිලධාරීන් ඒ පොලිස් නිලධාරීන්ගේ බූදලයක්ද? රඹුක්කන නගරය ඒ පොලිස් නිලධාරීන්ගේ අම්මක තාත්තගේ එකක්ද? බෞසර එක? එහෙම නැත්නම් මේ ඔක්කොම රකින්නේ කවුරු වෙනුවෙන්ද? ඒ අය ඒ වෙනුවෙන් ඒක ආරක්ෂා කරන්න ගිහිල්ලා අවසානයේ ඒකේ ඉන්න නිලධාරීන්ට හිරගත වෙන්න වෙනවා. ඒකේ නිලධාරීන්ව හිරේ යවනවා. ඉදිරිපත් වෙන්න නීතිඥ මහත්තයෙක් නැහැ. අත්ත තිත්තයි. මේකයි தত্ত্বය. එදාන් පස්සේ එදා සිදුවීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පොලිසියේ ඉන්න නිලධාරීන්ව මේ සාමය ආරක්ෂා කරව ගන්න අමාරුයි. ඒ පොලිසිය නිලධාරීන් කිව්වල්ල බිරින්දාවරු කියනවා ඇති තමුසේ යන්න ඕන නෑ. තමුසේ ඉන්නව පැත්තකට වෙලා. තමුසේ යනවා. ගියාට කමන්නේ නෑ. තමුසේ තුවක්කුවත් පාවිච්චි කරන්න එපා. අවසානේ නැති වෙන්නේ තමුසේර මමයි මගේ දරුවෝ ටිකයි. තමුසේ ඉරේ ගියාම අපි විතරේ බලන්නේ නැන්නේ. පොලිස් නිලධාරීන් කියලා කියන්නේ මොකෝ? පොල් පිටිලෙන් කපු මිනිස්සු නෑ. අටමස්සේ නාතින මිනිස්සු. මේ අපේ රටේ පුරවැසියෝ එහෙනම් ඒ අයව රකින්න අපිට බැයි නම් රජයක් හැටියට කොහොමද අපි ඒ අයගෙන් අපේ ආරක්ෂාව ඉල්ලන්නේ කරු මන්ත්‍රීතුමනි කොහොමද අපි ආරක්ෂාවක් ඉල්ලන්නේ මුලින් රජයක් කරලා අපේ යුතුකම අපිට කරලා ඉන්න ඕනේ අපි එල්ටීටී සංවිධානයේ එල්ටීටී ත්‍රස්තවාදය තුරන් කරනකොට රණමිරුව වෙනුවෙන් රජය මැදිහත් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනිසි නායකත්වයේ දුන්නා එනිසා තමයි විරෝධාර රණවිරුවන්ට පුළුවන්කම ලැබුණේ ත්‍රස්තවාදය තුරන් කරන්න එනිසා අපි කියනවා බොහොම පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ හැම කෙනෙකුටම මේ දෙන හයිය දිගටම දෙන්න දිගටම දෙන්න ඕනම කෙනෙකුට සාමකාමීව විරෝධතා පවත්වන්න කියන්න හැබැයි මේ ත්‍රස්තවාදී මුවාවෙන් ඒ දේ කළා කවදාකවත් මේ රට ගෙනියන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි නිසා බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ 225ම ආණ්ඩුව විපක්ෂයේ හැටියට අපේ යෝජනා අදහස් ඉදිරිපත් කරනවා අද මම සතුටෙන් මතක් කරනවා ගරු සභාපති මන්ත්‍රීතුමනි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මේ විද්‍යාපීඨය මේක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න යනකොට මේ පාර්ලිමේන්තුවට පනත ගෙනාවට පස්සේ අපි දැක්කා අර ස්ටාලින් කියන මහත්තයා දැන් අර ගුරුවරියන්ගේ ගුරුවරියන් අඳින සාරිය ගලවලා වෙන ඇඳුමක් අඳින්න හදන මහත්තයා මේ මහත්තයා අර පාර්ලිමේන්තුව ගාඩ ඇල විරුද්ධ වෙලා මේක සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධ වෙනවා හැබැයි අපේ රටේ දරුවෝ පිටරට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අපිට දැන් තියෙන මේ විදේශ විනිමය ප්‍රශ්නයට තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා හැබැයි අපේ විශ්වවිද්‍යාලයක් අරගන්න ඉඩ තියන්නේ නැහැ අද මේ විශ්වවිද්‍යාලෙන් සිද්ධ වෙන දේවල් අද රජයේ වෛද්‍ය පීඩයට ඇතුල් වෙන්න බැරි වෙච්ච දරුවෝ අද ගිහිල්ලා මේ KDU එකට ඇතුල් වෙනවා මේ ඊයේ පෙරේද වෙනකොට දරුවෝ 40 ගාණක් මදව ගන්නවා එක දරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 75ක් පමණ රජය වියදම් කරනවා මේ දරුවෝ අපේ අනාගතය මේ දරුවන් වෙනුවෙන් ඒ විතරක් නෙමෙයි විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය තාක්ෂණවේදී උපාධිය ඒ වගේම විද්‍යාවේදී මුද්‍රාංග උපාධිය කළමනාකරණ උපාධිය ඒ වගේම බටකාර කළමනාකරණේ සමාජ විද්‍යාව මේ සියල්ලම මේ KDU එක තුළ තියෙනවා ඉතින් මේ වගේ දේවල් කරන්න හදනකොට කවදාකවත් මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ සමහර කොටසක් මේ රටේ ඉන්නවා ඒ කොටසට ඕනේ ආණ්ඩුව රට අස්ථාවර වෙන්න රට ආණ්ඩුව අස්ථාවර වන තරකට තමයි එයාට ස්ථාවර වෙන්න පුළුවන් රටක් අස්ථාවර වෙලා එයාට ස්ථාවර වෙන්න පුළුවන් ඒ නිසයි ඒකයි මම මුලින්ම කිව්වේ අර පෝලිං ඇති වෙනකොට තමයි ඕන් සතුටු වෙන්නේ දැන් අසතුටුයි ඇයි පෝලිං නැති වෙනවා පෝලිං නැති වෙනකොට ඔවුන්ට ස්ථාවර වෙන්න බෑ දැන් ඒ නිසා ඔවුන් නැවත බලනවා සංචාරකෙක් ලංකාවට එනවනම් ඒක නවත්තන්න හොඳම ක්‍රමේ පාරට වහින්න ඕන පාරට බැහැලා ඒ සංචාරක ව්‍යාපාරයේ නැවත කඩාකප්පල් කරන්න ඕන එතන විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වෙනවා තෙල් ටික ගේන්න බැරි වෙනවා ආපහු පෝලිං කරනවා ආපහු අපිට ගිනි තියන්න පුළුවන් කමක් ඇති වෙනවා මේකද මේ රටේ මහජන නියෝජිතය හැටියට අපේ වගකීම කරු මන්ත්‍රීතුමනි නෑ අපි ඊට වැඩිය අපි මේ ගැන කල්පනා කරන්න සිද්ධ වෙනවා ගරු මන්ත්‍රීතුමනි එහෙම නෙවෙයි නම් අපිට සිද්ධ වෙනවා බොහොම පැහැදිලිව රටක් හැටියට අපි සමස්ත ජනතාවම ලෝකයේ ඉදිරියේ දියුණුන රටවල් එක්ක අපිට ආපස්සට යන්න සිද්ධ වෙන තත්ත්වයක් බොහොම පැහැදිලිව අපිට දකින්න සිද්ධ වෙනවායි කියන එක මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි එනිසා මම දැක්කා කියනවා විපක්ෂ නායකතුමා සිරිදම්ම හාමුදුරුව ඒ වගේම වසන්ත මුදලිගේ මේ දෙන්නව හිර කරගෙන ඉන්නවා හිරගවල් වල දාගෙන ඉන්නවා එළියට දාන්න කියලා ගරු මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්තු ක්‍රියාමාර්ගය සහ අපි බලමු ඉතිහාසයේ ගත්තු ක්‍රියාමාර්ගය දැන් සිරිදම්ම හාමුදුරුවන්ට ඊයේ දවසේ අප ලබා දෙනවා තවත් ප්‍රශ්නයකට තවත් අධිකරණ කටයුතු කරන සිරිදම්ම හාමුදුරුවන්ගෙන් නැවත වන්දනාගාරගත වෙන අධිකරණ කටයුත්ත අධිකරණ කටයුත්ත අධිකරණ ඉදිරිපත් කළ දින බී වාර්තාවල් අනුව වසන්ත මුදලිගේ තාම ආරක්ෂිත වන්දනාගාරේ ඉන්නවා හැබැයි ගරු මන්ත්‍රීතුමනි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන සතුටු වෙන්න ඕන මොකද මෙච්චර ජීවිත හානි කරලා ඒ වගේම විශාල ප්‍රමාණයක් රටේ දේපළ අහිමි කරලා විශාල ප්‍රමාණයක් රටට අහිමි කරලා දැන් මේ උදාහරණයකට ගත්තම ගරු මන්ත්‍රීතුමනි බස්නාහිර පළාත කොළඹ දිසාවේ 116යි 858ක් මුළු ලංකාවේම 858ක් දේපළ හානි 858ක් දේපළ හානි සිද්ධ කරලා තියෙනවා මේ පොලිසිය වාර්තාව අනුව 858ක් බිලියන් ගාණක් මේවා මේවා රාජ්‍ය වෙන්න පුළුවන් පෞද්ගලික වෙන්න පුළුවන් බිලියන ගණනක් අපේ රටේ සම්පත් ගඩොලක් හරි අපේ රටේ සම්පත දැන් මේ සියල්ලම ආපහු නැවත එතන මේ සියල්ල සිද්ධ වෙනකොට අර සිරිදම් මහමුදුරුවොත් මේ වසන්ත මුදලිගේ අද ජීවතුන් අතර ඉන්නවා ජීවතුන් අතර ඉන්නවා අපේ 1988 89 විපක්ෂ නායකතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරු අපි ගරු කරන ජනාධිපතිවරු හැබැයි විසඳුම ලබා දුන්නේ කොහොමද 70,000කට මරණය ලබා දීලා 70,000කට මරණය ලබා දීලා 70,000ක් මේ රටේ කොල්ල කෙල්ලෝ බුරුතු පිටින් මරණය ලබා දීලා තමයි ඒකට 88-89 විසඳුම ලබා ගත්තේ මේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක මරණයක්වත් නැහැ ඉඳලා ඉඳලා ඉතින් ඔය අර වතුර ටිකයි බැටන් පොල්ලෙන් දෙකයි ඒ විතරයි නේට වැඩි දෙයක් හම්බුන්නේ නැහනේ එහෙමනේ හම්බුනේ එහෙම දීලා එහෙම හරි කරලා මේක කරගන්න එපා ජයගාන්ත නැත්තම් වෙන්නේ මේක හැමදාම කොහමද තියෙයිද දැන් අර කිව්වා වගේම අන්තිම රැලියටනේ ආවේ අන්තිම අරගලයට ආවේ මේ පාර්ලිමේන්තුව ගියා ජවද්ද රොබතුමාලගේ රුතාස දේශපාලන නායකයා ආදමු පාර්ලිමේන්තුව අර පරණ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ලෝකයේ ඕනම පාර්ලිමේන්තුව කෙනෙක් ආවොත් එම සතුරු වෙන මේ පාර්ලිමේන්තුව දිහා බලලා තව බොහොම කෙස් ගහින් මේක බේරුනේ අනිවාර්යෙන් නැත්තම් මේකත් ගිනි තියා දානවා මේක ගිනි තියලා දානවා මේක ගිනි තියා දැම්මම එහෙනම් පාර්ලිමේන්තුවක් තියන්න හම්බෙන්නේ නැහැ ඒක තියන්න වෙන්නේ මගේ ගරු ගුලාසනේ මන්ත්‍රීතුමනි කූඩාරමක් ගහගෙන හට් එකක් ගහලා තමයි තියාගෙන බංකුවට තමයි වාඩි ගන්න සිද්ධ වෙන්නේ
ඔබතුමාට තාම ගානේ දෙහෙක් කාලයක්
තියෙනවා ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ தත්ත්වය උදා කරන්න දෙන්න බෑ එක වෙලාවකට කියනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන හැබැයි අරගලය අය කියනවා ව්‍යවස්ථාවෙන් පිටහන්නුවක් ඕනේ දෙයියාමතුරේ කොයි එකද අපි පිළිගන්නේ මේ පැත්තේ ඉඳගෙන කියනවා මම කියනවා එකක් විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ අරගලයට සහයෝගය දෙන්නා වූ සහ අරගලයෙන් ගොඩ යන්න හදන අයට මම කියනවා ඔබ අපි දෙගොල්ලම කරන්නේ මහජන නියෝජිතය හැටියට ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඇවිල්ලා තියෙන්නේ අද අපට දීපු අත හෙට ඔබට තියයි අද අපට දීපු අත හෙට ඔබට තියයි අද ගිනි තියපු අපේ ගෙදර අපේ දරුවෝ ඒ ගිනි තිබ හැම ගෙදරකම අන්ත අසරණ වෙලා හිටපු එකේ වේදනාව ඔබටත් කවදර දවසක දැනුණොත් ඔබට දැනෙයි ඒක සාධාරණද අසාධාරණද කියන එක ඒ නිසා කිසි දවසක මේ මිලේච්ඡ චත්‍ර ඉඩ තියන්න එපා මේ මිලේච්ඡ චත්‍ර ඉඩ තියන්න එපා මේ ත්‍රස්තවාද ඉඩ තියන්න එපා අපි දේශපාලන වශයෙන් ඕනතරම් සාකච්ඡාවේ සම්මුතියෙන් අපිට පුළුවන් යමක් කරන්න හැබැයි මිලේච්ඡ චත්‍රය උඩ ගත්තොත් එහෙම ඒ වෛරය කවදාවත් යන්නේ නැහැ මහගද හිටියා ශ්‍රීදරන් මන්ත්‍රීතුමා ඇතුළු මේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තමන්ගේ ජාතිය වෙනුවෙන් ඔවුන් කතා කරනවා ඔබ තාමත් සිංහල ජනතාව දිහා බලන්න සැකයක් තියෙනවා ඒක සාධාරණයි මම කියනවා ඒක සාධාරණයි කියලා හේතුව මොකද්ද 1983 ජූලි කලබලයක් ඇති කරලා මේ රටේ හිටපු හැම දෙමළ මිනිස්සෙක්ම සිංහල ගම්මානවල හිටපු මිනිස්සුන්ව මරලා දැම්මා ගිනි තිව්වා හැම සයිබර් කඩයක්ම ගිනි තිව්වා හැම සුරුට්ටු කඩයක්ම ගිනි තිව්වා මේ දකුණේ පළාතේ ඉඳන් හැම තැනකම අපිත් එක්ක සහෝදරයන්ට ගිනිපු දෙමළ මිනිස්සුන්ව 83 මේ වගේ කරල්ලක් ඇවිල්ලා ගිනි තිව්වා ඒක තමයි එල්ටීටී ත්‍රස්තවාදය බිහි කිරීමට ප්‍රධාන සාධකේ බවට පත් උනේ ඒක සාධාරණයි ඔබේ වේදනාව ඔබේ ආචීය වාචිව මම්මව නැන්දව මාමව පාරේ මරලා දාන්න නැති මේ වේදනාව සාධාරණයි ඒ නිසා වෛරයක් ඇති කරන වැඩ කවුරු කෙරුවත් අසාධාරණයි කවුරු කෙරුවත් අසාධාරණයි ඒ නිසා මම පැහැදිලිව කියනවා ජනාධිපතිතුමනි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරක්ෂක සේනාධි නායකයා හැටියට ඔබතුමාට ඔබතුමා මේ ගන්නා වූ තීන්දුව ඔබතුමා ඔබතුමාගේ ගේජ්ජිනි දිව්වා ඔබතුමාගේ ගේජ්ජිනි තියලා
කාලය අවසානයි
කතා විනාඩි ඔබතුමාගේ ගිනි තියලා ඒකේ වටිනාකම කියන්න බෑ ඒකේ දිවිච්ච ගෙදර නෙවෙයි අර ගඩොළුයි වැලී සිමෙන්ති නෙවෙයි ඒක ඇතුලේ දිච්ච මහ පුස්තකාලය එපොත් නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් කරලත් එතුමා ආද මේකට මූණ දීපේ ගැන මම සතුටු වෙනවා. ඒ නිසා තමයි එතුමා ආදේ අභියෝගය බාරගත්තේ. ඒ නිසා ඔබතුමා බාරගත්තු අභියෝගය ඉදිරියට යන්න මේ රට වැඩිච්ච දෙනෙ නැගිටවන්න. ඔබතුමා ඒ වැඩිච්ච දෙනෙ නැගිටවන්න හදන හැම මොහොතකදීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ ශක්තිය කොන්දේසි විරහිතව දෙනවා. කොන්දේසි විරහිතව දෙනවා. මේ වෙලාව ඕන කරන්නේ රට නැගිටවන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඕන නායකයෙක් හදාගන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අරගෙන යන වැඩපිළිවෙල තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් රට ආර්ථික වශයෙන් නැගිටින ගමනට අපි සෙන්පතියන් වගේ එතුමට අපේ ශක්තිය ලබා දෙනවා කියන එක මතක් කරනවා. බොහොමත් ස්තුතියි වේලාව ලබා දීම ගැන.
ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
මූලාසන රුඩ ගරු සභාපතිතුමනි, මට පෙර කතා කරපු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කතා කරද්දී විනාඩි 25ක්ම අරගලය ගැන කතා කරා. මට ඒ වෙලාවේ කල්පනා වුණේ ඒ මහජන අරගලය කරපු පරිවර්තනයේ කොච්චරද කියලා. මේ ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉදිරිපෙළ හිටපු රෝහිත ඇමතිතුමා අද හතරවෙනි පේලියට විසි වෙලා අරගලය ගැන කතා කරනවා. ඒ වගේම එතුමා නැවත ඉදිරිපෙළියට එන්නට ඉස්සර පතුරු ගහපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මොන තරම් වර්ණනා කරමින් කොච්චර ලොකු උත්සාහයක නිරත වෙනවද කියන එක දැක්කහම මට පොඩි අනුකම්පාවකුත් ඇති වුණා. ඉතින් වැදගත් අමාත්‍යාංශ ගණනාවක් ගැන කතා කරන නිසා වෙලාව දෙන්න.
රෝහිත අබේගුණවර්ධන මැතිතුමා,
මගේ මිත්‍රයා, මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ. එකක්, මම කැබිනට් ඇමතිවරයෙක් සිය කැමැත්තෙන් කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසුනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ යටතේ. ඒ එක. දෙවැනි එක මට මෙතෙන්ට එන්න ඕන නම් මේව ඕනේ නැහැ. එක කෝල් එකයි දමුන්නාන්සලා ලොක්කට. මම ඔතන. බය වෙන්න එපා.
මට තේරුණෙත් නැහැ මොකද්ද කිව්වේ කියලා. කමක් නැහැ. මම කතා කරන්න යන්නේ නැහැ ඒවා ගැන. වැඩගත් අමාත්‍යාංශ කීපයක් ගැන අවුරුද්දකට සැරයක් මෙහෙම අවස්ථාවක් ලැබෙන එකේ දේශපාලන කතාවකින් තොරව ඊට අදාළව මම කරුණු කීපයක් කියනවා. සභාපතිතුමනි, මම බලාපොරොත්තු වෙන්නේ කෙටි වෙලාවක් නිසා තියෙන්නේ මූලික වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය හා සම්බන්ධ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. අපි දන්නවා අපේ රටේ පොලිසිය වර්ෂ 1866 සැප්තැම්බර් 3 වෙනිදා පටන්ගෙන අවුරුදු 156ක් තිස්සේ මේ රටටත් ජනතාවටත් අසීමිත සේවාවක් ඉටු කරන ජනතාවට බොහොම සමීප ආයතනයක්. එදා මෙදා තුර පොලිස් පතිවරු 35 දෙනෙක් යටතේ පොලිසිය ක්‍රියාත්මක වුණා. වත්මන් පොලිස් පතිවරයා යටතේ 84,000කට වැඩි නිලධාරි පිරිසක් අපේ රටේ පොලිසිය ඉන්නවා. සභාපතිතුමනි, දැන් වසර කීපයක් තිස්සේ මම මේ අයවැය විවාදයේදී කාරක සභා අවස්ථාවලදී පොලිසිය ගැන කතා කළා. මට මතකයි වර්තමාන ආණ්ඩුව බලයට එනකොට සෞභාග්‍ය දැක්ම කියන තමුන්නාසරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොලිසිය ගැන බොහොම කරුණු කීපයක් කිව්වා. එතෙන්දි විශේෂයෙන්ම කිව්වා ත්‍රිවිධ හමුදාවට ලබා දෙන ආහාර දීමනාව පොලිස් නිලධාරීන්ටත් ලබා දෙන බවට පොරොන්දු වුණා. මම ගිය පාරත් මේක කතා කරා. අවාසනාවට මේ අවුරුද්දෙත් කතා කරන්න වෙලා තිබෙනවා. ලබන අවුරුද්දෙත් කතා කරන්න වෙයිද කියන එක ගැන අපිට හිතන්න වෙලා තිබෙනවා. ඒ වගේම සභාපතිතුමනි, පොලිසිය ගැන කතා කරද්දී මෑතක සිට අපි දකින දෙයක් තමයි කොළඹ නගරයේ යම් විරෝධතාවයක් හරි පෙළපාලියක් හරි පාගමනක් හරි සංවිධානය කරන බව දැනගත්ත ගමන් එදාට රට පුරාම පොලිස් ස්ථානවලින් පොලිසිය කොළඹට කැඳවනවා. එතකොට සාමාන්‍ය උද්ඝෝෂණයක් එහෙම තියෙනවා කියව දාට ඒ සහභාගී වෙන පිරිස වගේ තුන් ගුණයක් විතර පොලිස් නිලධාරීන් විශාල වියදමක් දරලා කොළඹට කැඳවනවා. හැබැයි මේ පිටපලාත් වලින් කොළඹට කැඳවන පොලිස් නිලධාරීන්ට හරිහැටි නවාතැන් පහසුකම් ලැබෙන්නේ නැහැ. ඒ අයට බොහෝ වෙලාවට කොහේ හරි පාසලක බංකුවක් උඩ හරි බිම හරි තමයි රාත්‍රී නිදාගන්න සිද්ධ වෙන්නේ. මේවා ගැන ඇමතිතුමාට අවධානය යොමු කරන්න කියලා මම කියනවා. ඒ වගේම සභාපතිතුමනි, මේ රටේ මේ තිබෙන ආර්ථික අර්බුදය පොලිස් නිලධාරීන්ටත් ඒ අයගේ පවුල්වල යැපෙන්නන්ටත් විතරක් නෙමෙයි පොලිසිය එදිනෙදා රාජකාරීවලටත් අද බලපාන. දැන් පොලිසියට රාජකාරී කටයුතු වලට ඉන්ධන ලබා දෙන්නේ සියයට හතලිහක් කප්පාදු කරලා. පොලිසිවලට ඉන්දන ලැබෙන්නේ සීමා සහිතව වුණත් පොලිසිවලට ලැබෙන පැමිණිලි නම් සීමා රහිතව ලැබෙන බව අපි කවුරුත් දන්න. ඉස්සර නම් සුළු පැමිණිල්ලක් විභාග කරන්න හරි පොලිස් නිෂ්කාශන වාර්තාවක් විමර්ශනය කරන්න හරි පොලිස් නිලධාරීන් තමන්ගේ මෝටර්සයිකල් එකට පෙට්‍රල් ටිකක් ගහගෙන යන සිරිතක් තිබුණා. නමුත් සභාපතිතුමනි වර්තමාන මේ ආර්ථික අර්බුදයේ හමුවේ එහෙම කරන්න පොලිස් නිලධාරීන්ට අමාරුයි. ඒකේ ප්‍රතිඵල තමයි සමහර සුළු පැමිණිලි නිසි වේලාවට විභාග නොකිරීම නිසා ඒවා මිනීමැරීම් වලින් කෙලවර වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. සභාපතිතුමනි පොලිසිය ගැන කතා කරනකොට අපි දකිනවා සමහර වෙලාවට සුළුතරයක් දූෂිත නිලධාරීන් ගැන වාර්තා වෙනවා. නමුත් බහුතරයක් පොලිස් නිලධාරීන් ගැන කල්පනා කරොත් ලොකු කැපවීමකින් හැඟීමකින් රාජකාරී ඉෂ්ට කරන වෘත්තියේ ගරුත්වය රකින්න පුළුවන් පිරිසක් තමයි ඒ දෙපාර්තමේන්තු ඉන්නේ. නමුත් සභාපතිතුමනි මේ පවතින ආර්ථික අර්බුදයේ හමුවේ ඒගොල්ලොත් මිනිස්සු. යුනිෆෝම් එක ඇතුලේ ඉන්නේ මිනිස්සෙක්. ගෙදර දොර අගහිකකම් ඇති වෙන විට තවත් පිරිසක් දූෂිත ගණයට වැටෙන්නත් ඉඩ තිබෙනවා. එම නිසා වසර ගානකින් වැටුප් පැඩවීමක්වත් නැතුව මේ සේවා විශ්ෂ්ට කරන පොලිස් නිලධාරියාගේ සුබසාධනය ගැනත් අගහිකකම් ගැනත් දුක් ගැනවිලි ගැනත් සොයා බලන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එවැගේම අපිට මතකයි 2019 අයවැයෙන් රාජ්‍ය සේවයේ නිරත අයට අමතර රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි ස්වයං රැකියාවක් හරි කිරීමේ ඉඩකඩක් ලබා දුන්නා. නමුත් රාජ්‍ය සේවයේ වුණත් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය අනුව ස්වයං රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි කරන්න ලියාපදිංචි කරන්න අවසරයක් ලැබෙන්නේ නැති බව ඒ අය නිතර මතක් කරනවා. එවැගේම සභාපතිතුමනි පොලිස් නිලධාරීන් මුහුණ පාන තවත් ගැටලුවක් තමයි ඒ අය රාජකාරී කළ ස්ථානවලදී මැදිහත් වෙච්ච නඩු කටයුතු වලට වසර ගණනාවක් උසාවිය වලට පෙනී සිටින්න සිද්ධ වෙනවා. ඔබතුමා දන්නවා නඩුවක් කිව්වහම ඉතින් කෙලවරක් නැහැ, කොච්චර කලක් ඇදෙනවද කියලා අපි දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් පොලිස් නිලධාරියෙක් යාපනයේ සේවය කරා කියලා හිතන්න. ඒ කාලය තුල ඔහු නඩු කටයුත්තකට සම්බන්ධ වුණොත් ඒ පුජ්‍යලයා පසු කාලෙක ගාල්ලට හරි වෙනත් දුරබැහැර ප්‍රදේශයකට හරි සේවා ස්ථානමාරුවක් අරගෙන ආවත් වසර ගාණක් යනතුරු අර නඩු දිනවලට උසාවියට ගිහින් පෙනී සිටින්න සිද්ධ වෙනවා. එතකොට ඔවුන්ට විශාල දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම නඩු දිනේට පෙර දවසේ තමයි එතෙන්ට යන්න වෙන්නේ. ඒ යන එනකොට බස් එකට යන්න එන්න ගමන් බලපත්‍රයක් ලැබුණත් ගමන් දීමනා කිසිවක් බටා එකක් ලැබෙන්නේ නැති එක පොලිස් නිලධාරීන් මුහුණ දෙන විශාල ගැටලුවක් හැටියට අපි දකිනවා. ඒ ගැන සානුකම්පිතව බලලා විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරන්න කියලා මම ඇමතිතුමාට කියනවා. එතුමා නම් සභාවේ නැහැ. නමුත් කොහෙන් හරි මේක වාර්තා කරන්න කියලා මම ඉල්ලනවා. ඊළඟට කරු සභාපතිතුමනි උප පොලිස් පරීක්ෂකවරුන් පිරිසකට උසස් වීම සම්බන්ධව බලපා තිබෙන කාරණයක් ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති. 2011 වසරේදී උප පොලිස් පරීක්ෂකවරුන් 165කුත් 2012 අවුරුද්දේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 95කුත් 2012 වසරේදීම ද්‍රවිඩ මාධ්‍යයේ උප පොලිස් පරීක්ෂකවරුන් 44 දෙනෙකුත් බඳවා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ පිරිස මේ වෙද්දී තමන්ගේ සේවා කාලය වසර 10 සම්පූර්ණ කරලා තිබෙනවා. නමුත් අර වෙනද වගේ අවුරුදු 8න් ලබා දෙන පොලිස් පරීක්ෂක තනතුරට කෙරෙන උසස් වීම නොලැබීම නිසා මේ පිරිසට යම් ගැටලුවක් මතුවෙලා තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න කියලා අපි වගකීම ඉත්තංගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට සභාපතිතුමනි අපට දැනගන්න ලැබුණා මේ වෙනකොට පොලිසියේ රාජකාරී කරන නිලධාරීන් අතර නීතිඥයින් ලෙස දිවුරුම් දීපු පිරිසකුත් සිටින බව. පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටින ඒ පිරිස අතර වැඩි පිරිසක් ඉන්නේ පොලිස් පරීක්ෂකවරු.
ඔබතුමාට තව දෙක කාලයක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා තව.
විනාඩි දෙකක්. ඔව්. පොලිස් පරීක්ෂකවරු ඒ වගේම උප පොලිස් පරීක්ෂකවරු ලෙස ක්‍රියා කරන අය. පොලිසියේ නීති කටයුතු වලට ප්‍රයෝජනවත් වන පරිදි මේ නීති උපාධිය ලබා තිබෙන පිරිසට තෘප්තිමත් සේවයක් කරන්න තමන්ගේ උගත්කමට ගැළපෙන විදියට ඒ රාජකාරිය කරන්න සහකාර පොලිස් අධිකාරී වැනි තනතුරකට පත් කරන්න පුළුවන් හැකියාව ගැනත් සොයලා බලන්න කියලා මම ඉල්ලනවා. මම ගිය පාරත් මේ සභාවේදී කතා කරා අදත් ගොඩක් මන්ත්‍රීවරු අවධානය යොමු කරපු කාරණයක් පාර්ලිමේන්තු පොලිස් කොට්ටාසය ගැන. මේ පාර්ලිමේන්තු පොලිස් කොට්ටාසය විශේෂ ආරක්ෂක දිසාවට යටත් කරලා වසරකට වැඩි දැන් මේ දක්වා විශේෂ ආරක්ෂක දිසාවේ අනිකුත් නිලධාරීන්ට ගෙවෙන 33% දීමනාව මේ පාර්ලිමේන්තු ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලැබිලා නැහැ. අද අපි දැක්ක ජනාධිපතිතුමාගේ ඉඳලා බොහෝ දෙනෙක් හමුදාවටත් පොලිසියටත් මේ පාර්ලිමේන්තු ආරක්ෂා කිරීම ගැන කෘතවේදීත්වය පළ කරනවා. ඉතින් මේ අය අරගල වේලාවටත් නැති දාටත් සභාව තීන දාටත් අනිද්දාටත් උදේ රැ නැතුව මේ පොලිස් මේ පාර්ලිමේන්තුව බලා ගන්න උදවිය නිසා ඒ ගැනත් බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඊළඟට පොලිස් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ පොලිසියේ තියෙන විවිධ රාජකාරීන් ගැන. පොලිසියට තවත් බොහෝ අංශවලට මැදිහත් වෙන්න වෙනවා. අපි දන්නවා සුරාපතු දෙපාර්තමේන්තුවේ වැඩවලත් කොටසක් පොලිසියට තියෙනවා. වනජීවී නිලධාරීන්ගේ වැඩවලටත් පොලිසිය සම්බන්ධ වෙනවා. පරිසර නිලධාරීන්ගේ වැඩේටත් පොලිසිය මැදිහත් වෙනවා. වනසන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ට පොලිසියට යන්න සිද්ධ වෙනවා. PHI ලගේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ වැඩවලටත් පොලිසිය මැදිහත් වෙනවා. විදුලි බල මණ්ඩලයේ වැටලීම් කරනකොටත් පොලිසිය යන්න ඕන. භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ වැඩවලටත් පොලිසිය මැදිහත් වෙනවා. ඉතින් ඒ නිසා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන මේ පොලිස් නිලධාරීන්ට බොහෝ වෙලාවට ආතතිය වගේ දේවල්, දියවැඩියා වගේ රෝග, බෝනවන රෝග වලට මැදිහත් වෙනවා. ඒ නිසා ඒ
අයගේ අවසන් කරන ගරු මන්
විනාඩියක් දෙන්න.
විනාඩියක් තියන්න විපක්ෂයේ කාලය සම්පූර්ණයෙන්ම
විනාඩි 11 තකස් ගාලා ගියා.
ඔව්.
මට එක විනාඩියක් දෙන්න මම ඉවර කරන්න. ඒ සෞඛ්‍ය ගැනත් බලන්න කියලා. එහෙනම් මට ඔබතුමා අවසන් කරන්න කියන නිසා අවසාන තප්පරේ මම කියනවා මේ පොලිස් මූලස්ථානයේ වෙනත් තැනකට යවන්න ගෙනියන්න මුච්ච නිසා තනින් තන කුලියට තමයි අද එක එක අංශ ක්‍රියාත්මක කරන්නේ. අතිරියේ මූලස්ථානයේ හදන්න තියෙන එකේ මන්දගාමී ස්වභාවය නැති කරලා ඉක්මනින් පිටපලාත් වලින් එන මිනිස්සු නැත්තම් රස්තියාදු වෙනවා එක එක තැන් වලට යන්න සිද්ධ වෙනවා. එක වහලක් යටතේ ඒ අයට සේවය සලසන්න පුළුවන් ක්‍රමයේ බලන්න කියලා ඉල්ලමින් අමාරු වෙලාවක ඔබතුමා මට විනාඩි 11ක් දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. හොන්ඩබල් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් you have 17 minutes. Order please. මුලාසන හදාද සමන් පියහෙරත් ගරු මන්තුමා.
I thank you, Honorable Presiding Member. This morning, when I was entering the House, the President was on his feet in this House, where he was making a speech. And in the course of that speech, I heard him, if I'm not mistaken, make fun at Mr. Vasantha Mudalige, the convener of the Inter-University Students Federation, by saying that he is in university for the 8th year. And what he meant by that was that he was a failure. He should have passed out and got out of university, but he is unable to do that. That honestly, Honorable Presiding Member, is completely unbecoming of a president, and in particular Mr. Vikramasinghe, because he more than anyone else must be sensitive to the fact that just because you don't succeed immediately doesn't make you a failure. Actually, if you give up is when you are a failure. Mr. Vikramasinghe has not got elected as a president. That's his dream. Even today, he is not an elected president. But tomorrow he could be. Does that mean that he must give up? So it is quite honestly a disgrace that he of all people should poke fun at a young man who I think is very serious. He's serious because he's putting his life in jeopardy. The stakes are high in this. The fact that Vasantha Mudalige and Siridharma Thera as conveners of the two institutions that they belong to are being targeted in this way shows how serious leaders they are. And they are being deliberately punished for things that they did not do, for no crimes at all. Because if they had committed crimes, Honorable Presiding Member, there will be evidence. Every time the Supreme Court asked, as well as now the Magistrates Court have asked, there has been no evidence given. And they are not indicted. And now, once the detention order lapsed, because it came under such heavy criticism, new cases are being created so that they could somehow be incarcerated. So the question is, why, Honorable Presiding Member, is this targeting taking place? Now, here are young students who have a certain political ideology. We all have political ideologies. There's nothing wrong with having a political ideology. Who are prepared to stand up and say, and are prepared to demonstrate, that this House and the President is acting against the mandate that was given 2 years ago. That is what they said when the previous President, Gotabaya Rajapaksa, was in power. That is exactly what they said when the previous Prime Minister Mahinda Rajapaksa was in power. Both of them accepted that position and they resigned. That doesn't change the illegitimacy of this House and the policies that this House is trying to pursue with respect to the mandate that the people gave of 2 years back. That is the problem here. That is the crux of the problem. This mandate that the Gotabaya Rajapaksa regime got is being acted upon completely contrary to that mandate. And that is the problem that this House and the President faces. So when the people are prepared to stand up and youth are prepared to stand up and call into question and hold those leaders accountable to the mandate that they gave, then they must be crushed. They must be crushed. And for that reason, you need the PTA. You can tell your international partners that you will not use it, that you are going to repeal it. But they are using it to the hilt. Because we all know, with the PTA, there is no justice, there is no law, there is no order. It is completely to be used at the whims and fancies of those who are ruling, the police and the military. The Tamils, more than anybody else, knows that. We know that. And that is why, Honorable Presiding Member, we stand in solidarity with those youth, with those people who are in fact struggling. They were struggling in a non-violent way. Why don't you say that also? When Ranil Wickremesinghe became Prime Minister, he invited people to continue to struggle, probably because he wanted to oust the President. So come and struggle. He invited foreigners to come and join the struggle. At that time it wasn't terrorism. But when did that struggle turn violent? Who created the violence first? Members of this House. It is members of this House that instigated the violence. But that part of it is completely forgotten. The counter-violence. You have destroyed their economy. You have destroyed their livelihood. Today they can only afford one meal a day. That is not destruction of their way of life, of the people's way of life. That's fine. All that is allowed. But we in this House, particularly members opposite, they must be protected. So you use the PTA. Honorable Presiding Member, this government, this house is making the same mistakes. Same mistakes that is going to radicalize society. And this time around, that sort of change in society is not going to be the way that you managed to crush in the past. It's not going to be the same. The PTA must be repealed and must never be replaced, because at the hands of undemocratic, selfish robbers that sit opposite, the PTA will always be used for selfish reasons, Honorable Presiding Member. Today we are debating the Defense Ministry. This ministry is the curse of the Tamil people, Honorable Presiding Member. We have no qualms in saying that. We hate this ministry. It is singularly the most hated arm of government that we can think of. Today, under the Defense Ministry, you have a military, you have a navy, and an air force that have a presence in the Northeast to such an extent that 1 in 14 is the ratio. The Honorable C.V. Vigneswaran very eloquently gave details of the sort of oppressive occupation that the military apparatus has. It has nothing to do with just having camps. It is robbing people of land. Even today, they're trying to confiscate lands. President Ranil Wickremesinghe invites us for talks. At the same time, he gets the governor to hold meetings in the north to confiscate land from the Tamil people so that the military can use it. So this is what is happening. I ask you, Honorable Presiding Member, touch your conscience and say, if we are a witness to the way in which genocide was committed, as we say, if we are a witness to the way in which we surrendered our relatives and today they are not accounted for through the military, if we are a witness to rape committed by the military and the armed forces, and if they have a physical presence in a ratio of 1:14, what do you think we will want out of that? Do you think we'll be happy with them continuing to be amongst us after we know that they have committed crimes? Do you think we will be happy? Do you think we will actually want them to be with us? No, we don't. None of us do. We want them to get out. We want, if the military has to have a presence, we want to make sure that that military has not committed any crimes. We want to make sure that the institution of the military will be accountable to a point that if in fact wrong has been done, that those people will be held accountable. But what is been happening for the last 14 or 15 years after the war? Complete denial. Now you can deny, Honorable Presiding Member. Members opposite can deny. Even not members on this house, Sinhalese members, deny it. But at the very least, if you truly believe that the Tamil members and the Tamil people are lying about the crimes that were committed, then why can't you have an investigation and prove your innocence? Why can't you do that? Your denial only proves even more that even you know that these heinous crimes have occurred, but everything can be swept under the carpet. Everything can be swept under the carpet to, in fact, sustain this racist Sinhala Buddhist ideology that is so pervasive in this state structure. So that is why we hate it. Honorable Presiding Member, 15 years after the war, there are LTT suspects. They are struggling. Their relatives are frightened to give them jobs because the military will target their relatives. So with great difficulty, they manage to find day wage earnings. And what does the military do? At their whim and fancy, they ask them to come for questioning. They ask them to come to the camp. Those people have no choice. They have to leave. They have to drop their work. They have to go. And people who employ them then sack them. then sack them. Families are destroyed by this. But it is happening on a daily basis, Honorable Presiding Member. You are destroying the soul of families by doing this harassment. Is it fair? All of it is being done by the military and the TID. I mean, it's ridiculous. In Trincomalee,
in Madam,
in a place called Kadakkarachene, Parakumba Navy Camp, there is 18 acres that is illegally being occupied by the military. That land belongs to 10 families by the Navy. That land belongs to 10 families. All 10 families have been asked to come to the TID. The Navy has summoned them to the TID, to the fourth floor, sorry. Why? To threaten them to give up the land, willingly give up the land. So whatever reality, Honorable Presiding Member, vast majority of the members of this House may have or may see the military in the South, it is the complete opposite to how the people of the Northeast see it. Complete opposite. And if you are not prepared to recognize the rights of the Tamil people, and if you want to carry on with the racist past that you have been doing, then you need that military. Because the Tamil people are not going to give up their struggle for their rights.
Honorable Member, you have 2 more minutes.
The Tamil people are not going to give up their struggle for their rights. And in order for you to continue, I have 3 more minutes, sir. I have only 14 minutes have gone. And in order for you to continue with this oppression, your military has to be strengthened. You have no choice. Even if this country's economy can be revived, not only by cutting down military expenditure, by using those young people, the innocent young people, not the criminals, the innocent young people to productive use, at the same time by finding a political solution so that you can get Tamil diaspora members to come and invest in a great way in this country, even though you have that choice, it is that racist ideology that tries to make this Sri Lankan island only for Sinhalese Buddhists. And anybody who can challenge that ideology must be defeated. You rather face bankruptcy than change your bankrupt ways. And the foremost institution that is destroying this country, that destroyed it in the past, that is corrupt, and that continues to destroy it, you all will go on nurturing. And Honorable Presiding Member, I say this with utmost respect, that the day you all change the way in which you look at how a military ought to be, the day you realize that the military is not there for the politicians, but it's there for the people and for the rights of those people and not to stand against them, it's the day this country will truly prosper. Till then, it will become the cesspit that it is and become worse. Till then, every member of this House will want to send their child abroad to study, to earn well. And it is the only ordinary man who your racism is distracting that will ultimately continue to suffer. And that is why, Honorable Presiding Member, we as a community, as a nation that has been battered because we stood for rights, when the South decides to stand for their rights, we will always support them. Thank you.
Thank you. Ilangata Garu Manusha Nanayakkara Amathuma Obathumata Vinadi 12ak Kalayak Labenawa.
Mata Poddak.
Hello Garu Mantrithuma.
Ape Methuma kiwwa me most hated ministry kiyala. Obathumata ehema kiyana eka sadharanay mokada me එහෙම කිව්වම තමයි එතුමාලට ඩෑෂ්බෝඩ් එකෙන් සල්ලි එන්නේ. ඉතින් ඒ හින්දා අපි එකන පුදුම වෙන්නේ නැහැ. ඔබතුමාලට ඩෑෂ්බෝඩ් එකෙන් සල්ලි එන්නේ ඔහොම කතා කරොත් විතරයි. හැබැයි මතක තියාගන්න. තමුන්නාන්සේලා මෙහෙම ජීවත් වෙන්නේ මේ හමුදාව හින්දා. මේ ආරක්ෂක අමාත්‍යාංශයේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු හින්දා තමයි අද තමුන්නාන්සේ ෂූට් එක ඇඳගෙන කණ්ණාඩි දාගෙන පාර්ලිමේන්තුවට එන්නේ. එහෙම නැත්නම් තමුන්නාන්සේ ඉන්නත් නැහැ. ඒ නිසා අපි දන්නවා තමුන්නාන්සේලාට ත්‍රිවිධ හමුදාවත් එක්ක තියෙන ප්‍රශ්නේ. ඔබතුමාලට LTT එක තිබුණා නම් යුද්ධ තිබුණා රට බෙදුවා නම් කැමති. හැබැයි මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු ජාතික අවශ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කරපු අමාත්‍යාංශයන් වෙනුවෙන් මේ වගේ කතා කිරීම පිළිබඳ අපි ලැජ්ජා වෙනවා.
ඒ බොහොම ස්තුතියි.
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි ආරම්භයේදීම the most hated arm of this government we won't get them out racist sinhala buddhist ideology me vakya 3-4 vitarai man uputa gatte magaru mantrithumata ugat mantrithumata kiyanna kemathi me rate deshapalakyonta ona vidiyata natanna nevey ape trivida hamudawa tiyenne ape hamudawa araksha kare me matrubhumiya ඒක සිංහලයාගේ භූමියද දෙමළගේ භූමියද මුස්ලිම් මරක්කලයාගේ භූමියද නෙවෙයි මේ රටේ භූමිය ආරක්ෂා කරේ මේ රට ත්‍රස්තවාදීන්ට දෙකට බෙදන්න හදන වෙලාවට දකුණේද උතුරේද හැම වෙලාවෙම ත්‍රිවිධ හමුදාව ඉස්සරහට ඇවිල්ලා පොලිසිය ඉස්සරහට ඇවිල්ලා මේ රට ආරක්ෂා කරා අද නොබෙදුණු රටක් විදියට එකට ආරක්ෂා කරන්න පුළුවන් වුණේ මේ කණ්ඩායම නිසා ඒ වගේම ඔබතුමන්ලා කියනවා we won't get them out කියලා ඔබතුමන්ලට මේ රටෙන් අපේ හමුදාව එළියට දාන්න බෑ මේ හමුදාව අපේ රටේ හමුදාව. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද නෑ. ඒක අපේ හමුදාව. හැබැයි අපි පිළිගන්නවා. ඔබතුමන්ලගේ ඉඩම්වල අයිතිය පිළිගන්නවා. අපි පිළිගන්නවා ඉතාමත්ම නුදුරේදී හමුදා කඳවුරු තියෙන තැන්වල පුද්ගලික නිවාස අයිතිය ලබා දෙන්න ඕනි තැන්වල ලබා දෙන්නත් ජනාධිපතිතුමා පහුගිය සතියේ කතා කළ පාර්ලිමේන්තුවේදී කිව්වා. කැබිනට් මණ්ඩලයේදී කිව්වා අය ඉවර වෙච්ච ගමන් ඉඩම් පිළිබඳව ප්‍රශ්නේ, හිරගෙවල් වල ඉන්න අයගේ ප්‍රශ්නේ අපි කතා බහ කරලා ඉවර කරමු. අපි දැන් අවුරුදු ගණනාවක් මේක තියාගෙන හිටියා හිරගෙවල් වල. ඉඩම් ටික තියාගෙන හිටියා. දැන් මේක ඉවර කරමු. ඔබතුමා කිව්වා the racist sinhala buddhist ideology. වා සිංහල බුද්දිස් ඉඩියොලොජි එක ගැන ඉගෙනගෙන ඉන්නේ නෙවෙයි. සිංහල බුද්දිස් ඉඩියොලොජි එක මොකද්ද කියලා? බුද්දිස් ඉඩියොලොජි එක මොකද්ද කියලා? මෙතනත් කියන්න ආපු අයට කියලා දුන්න බුද්දිස් ඉඩියොලොජි එක මොකද්ද කියලා? මේක වරද්ද ගන්න එපා. මේක ආයි ජාතිවාදී තැනට ගෙනියන්න එපා. මේක ආයි තතාවක් වර්ගවාදී තැනට ගෙනියන්න එපා. අපි දැන් ශ්‍රී ලාංකිකයෝ. අපි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතමු. ශ්‍රී ලංකාව වැටිච්ච තැනින් ගොඩ එමු. ජනාධිපතිතුමා ආරාධනා කරේ සියලුම ඩයස්පෝරාව සිංහල දෙමළ මුස්ලිම් සේරම ලෝකේ ඉන්න සියලුම ඩයස්පෝරාවට එන්න අමාරු වැටිච්ච වෙලාවේ රට ගොඩගමු අපි සියලු දෙනාටම වෙච්ච වැරදි නිවැරදි කරගමු ඉඩම් ටික ඇතුලේ ඉන්න අයගේ ප්‍රශ්නේ ඒ සියල්ල වෙනස් කරගමු හමුදාවට මේ වගේ චෝදනා කරලා පොලිසිය වලට මේ වගේ චෝදනා කරලා රට ආරක්ෂා කරන මේ මාතෘභූමිය ආරක්ෂා කරන මේ රටේ භූමිය විතරක් නෙමෙයි මේ රටේ ජාතික ආරක්ෂාව රකින්න අපේ රණවිරුවන් අඩපණ කරන්න එපා කියන එක අපි කියනවා. ඒ වගේම කාට හරි විරුද්ධව චෝදනාවක් කරනව නම් ස්පෙસિෆික් චෝදනාවක් කරන්න ඒක කෙලින් ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. කවුරු හරි වැරදි දෙයක් කරනව නම් ඉතිහාසයේ ඉඳලා මේ දක්වා ඒ වැරදි කරපු නිලධාරීන්ට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග ක්‍රමක්‍රමයෙන් ගන්නවා. ඒ ක්‍රමක්‍රමයෙන් අපි අරගන්නේ මේ රටට අපිට අවශ්‍යයි සංහිඳියාව. අපිට ඕනේ නැහැ බලහත්කාරකම් කරන්න. අපිට ඕනේ නැහැ බලෙන් පාගගෙන කිසියම් කණ්ඩායමක් තියාගෙන ඉන්න. අපිට ඕන සියලු දෙනා සංහිඳියාවෙන් සාමෙන් ජීවත් වෙන රටක්. එතනටයි අපි ගමන් කරන්න ඕනේ. තව දුරටත් අපි හිතාගෙන ඉන්නව නම් මේ ජාතිවාදී කුලවල් ඇතුලේ ජාතිවාදී කමින් එහෙම නැත්නම් මේ කෑගහනේ වලින් සල්ලි හම්බ කරන්න කාලයක් මේ රටේ උතුරෙත් දකුණෙත් ජාතිවාදී පාවිච්චි කරා දේශපාලනයට. ඒක ඉවර කරන්න ඕනි. උතුරයට විතරක් ජාතිවාදී පාවිච්චි කරන්න ඉඩ දෙන්න බෑ. දකුණයටත් උතුරයටත් කාටවත් දේශපාලනය වෙනුවෙන් එහෙම නැත්නම් පිටරටින් එන ඩයස්පෝරාවෙන් එන සල්ලි ටික වෙනුවෙන් මේ රටේ තියෙන මේ අපේ 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 රට ආරක්ෂා කරන රණවිරුවන්ට තර්ජනය කරන්න එහෙම ඒ අයව දෙකේ කොළයට දාන්න එයාට තර්ජනය කරන්න ඉඩ දෙන්න බෑ කියන කාරණාව මම ඔබතුමාට කියන මම ඔබතුමාට ගෞරවයෙන් කියන දැන් අමතක කරන්න මේ සියලු දේ එකට එකතු වෙලා රට ගොඩනගන වැඩපිළිවෙලට අපි එකතු වෙන්න ඕනි වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබතුමා කිව්වා මේක අමතක කරන්න පුළුවන් තැනක් ඉන්නව නම් මේක වෙනස් කරන්න පුළුවන් තැනක් ඉන්නව නම් එතනින් එහාට තමයි මේකේ ප්‍රොස්පරිටි එක එන්නේ කියලා. ඔව් එතනට ඇවිල්ලා ඉන්නේ. මේ සියල්ල අමතක කරලා එතනින් එහාට මේ කියන අන්තවාදී වර්ගවාදී ජාතිවාදී තැනෙන් එහාට ගියපු තැනට එන්න ඕන කරන තැන අද රට පටන් අරගෙන තිනවා. එතනින් අපි ආරම්භ කරමු. ගරු මුලස්සුනාරුඩ මන්ත්‍රීතුමනි අද අපි මේ ඉන්නේ බොඩිය ඩිජිටල් මදය ඇනලොග් රටක මොකද මේ කියන්නේ මේ ඉන්නේ බොඩිය ඩිජිටල් හැබැයි මොලේ ඇනලොග් මිනිස්සු ඉන්නේ ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අබම ඊයේ පාර්ලිමේන්තුවේ කිව්ව රාජසේවකිය ස්ලොට්ල වගේ කියලා ඒක කියලා ඉවරයක් වුණේ නැහැ ඊයේ ආයිත් මේ රාජසේවකියෝ ගැන ඊයේ ආයිත් ඔන්න ටීවී එකේ ගියා රාජසේවකියෝ කියන දේ අහන්න නැතුව ගහක් උඩ නැගලා මිනිස්සේ මේ මිනිස්සු ඩිජිටල් වෙන්නේ නැහැ මේ ලෝකෙ ඩිජිටල් වෙනවා අපේ ඩිජිටල් වෙන්නේ නැහැ දැන් මේ තමුනාසයට මතක ඇති 2015 ටැබ් දෙන්න හදපු වෙලාව ඒ වෙලාවේ මට මතකයි සමහරු කිව්වා ටැබ් දුන්නොත් වඳ වෙනවා මේ පැත්තේ ඉන්න මන්ත්‍රීතුමෙක් කිව්වේ ඒ දවස්වල ඇමති කෙනෙක් ටැබ් දුන්නොත් වඳ වෙනවා රට විනාශ වෙනවා ළමා පරපුර අනතුරේ එහෙම කියලා තමයි ලෝකෙ නැති දේවල් කියලා මේ ව්‍යාපෘතිය නතර වුණේ ඊට කාලෙකට පස්සේ කොවිඩ් ආවා දරුවන්ට අධ්‍යාපනය කරගන්න ටැබ් එකක් නැති වුණා බොහොම අමාරුවෙන් ස්මාර්ට්ෆෝන් හොයාගත්තේ ඉතින් මේ මෙහෙම වෙන තැනක තමයි රටේ මිනිස්සුන්ගේ මනස තාම වැඩ කරන්නේ දැන් අපි කියනවා මේ දැන් මේ දරුවන්ට තියෙන උනන්දුව දැන් මේ දවස්වල ටැබ් නවත්තන්න තිබිච්ච උනන්දුව දැන් ඔය අද සාරි ගලවන්න හදන මහත්යලටත් තිබුණා නම් අද දැන් මේ සාරිය ගලවලා ගවුම් අඳන්න හදන අපේ වෘත්තීය සමිතිවලට එදා මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ටැබ් එක දෙන්න ඕනි කියලා කල්පනා කරන්න උනා නම් ඒ වගේම මේ වෙලාවේ ආර්ථිකයේ වෙන ආර්ථිකය හදන්න ඕනි කරන අධ්‍යාපන වැඩපිළිවෙල හදන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන උනා නම් එතනට යන්න උනා නම් කල්පනා කරන්න තුන නෑ තවම වැඩ කරන්නේ අර ඩිජිටල් නොවන ඇනලොග් මොලේ තමයි මේ කට්ටියගේ වැඩ කරන්නේ ඒ නිසා තමයි එදා ටැබ් දෙන්න යෝජනා කරා වගේම අදේ දූරදර්ශී යෝජනාවක් තමයි මේ අයවැය සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ඒ අනුව ඉදිරිපත් කරලා තියෙන්නේ මේකේ ප්‍රතිඵල තව ටික දවසක් යනකොට අපට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි දන්නවා අර මේ බොඩිය ඩිජිටල් මදය ඇනලොග් කට්ටිය තමයි තවත් කට්ටියක් තමයි අර අපිලිවෙලට ඇඳින තාමර වාමාංශිකකම ඔළුවේ තියාගෙන අර මේ අර්බුද හද හද එන කණ්ඩායම් මේක ඇතුලේ අනුර කුමාර දිසානායක මේ ක්‍රමේ වෙනස් කරා ස්මාර්ට් කරා ජනතා විමුක්ති පෙරමුණ මේක ස්මාර්ට් කරනකොට මේකත් එක්ක ඉන්න බැරි වෙච්ච කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් කඩාගෙන ගියා ඒ කණ්ඩායම තමයි අර දිත්තපුර වැසියෙකුත් අල්ලගෙන තැන් තැන්වල උද්ඝෝෂණ කර කර යන්නේ ඊයේ ජනාධිපතිතුමා කිව්වේ එයාට තමයි දැන් අන්න ඒ කියපු කතාවට හරියට රිදිලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කලබල වෙලා ගරන්ඩින්ට භූමිතෙල් ගැහුවා වගේ කලබල වෙලා කෑ ගහන්න පටන් අරගෙන තිනවා හිට්ලර් කියලා තමන් කියා ගන්නවා කියලා කතාවේ කියපු දේවල් තේරුම් ගන්න ඔලු කඳක් මේ මොළ ගෙඩියක් නැහැ ඔලු ගෙඩිය ඇතුලේ කිව්වේ මොකද්ද 19 ගෙනැල්ලා ආපස්සට ගත්ත බල 20 ගෙනැල්ලා ආපස්සට ගත්ත බලතල ටික 18 ගෙනැල්ලා බලතල ටික ආපස්සට ගත්ත ඒකාධිපතිත්වය ගොඩනැගෙන ඉඩ දුන්නේ නැහැ 21 ගෙනැල්ලා අයින් කරා එහෙම කෙනාට තමයි මේ ඒකාධිපතියා හිට්ලර් කියලා කියන්නේ කියලා මේක වරද්දවා තීරුම් ගත්තා නැත්නම් වරද්දවා තීරුම් ගන්න හදනවා මේ මොකද්ද හදන්නේ මේ මෙහෙම කතාවක් මවන්න උත්සාහ කරනවා ඇයි මවන්නේ ඒ වගේ තමයි සමාජයට බිල්ලොමවලා සමාජයට අර්බුද නිර්මාණය කරලා ඒ අයට ඕන කරන විදියට මේ දිත්තපුර වැසියොන්ට පිටරටින් එන සල්ලි ටික මෙතෙන්ට ගෙනල්ලා මේ අර්බුද ක්‍රියාත්මක කරවන්න ඕන කරන පසුබිම තමයි මේ අය හදන්නේ මේ අය උත්සාහ කරන්නේ මේ අයගේ තියෙන පිටරටවල් වලින් එන සල්ලි වලට උමනාවට රට අස්ථාවර කිරීමේ අවශ්‍යතාවය තමයි මේ කණ්ඩායමත් ක්‍රියාත්මක කරන්න කියන එක අපි කියනවා ඒ වගේ වෙන්නේ නැතුව ජනතා විමුක්ති පෙරමුණ වුණා වගේ ටිකක් ස්මාර්ට්ව හිතන විදියට වැඩ කරන්න කියලාත් අපි කියනවා ඒ වගේම තමයි මේ සංස්කෘතියට බැන සංස්කෘතිය විවේචනය කරලා ඔය සාරි ගලවන්න හදන කට්ටිය තමයි තව ටික දවසක් යනකොට ඩිජිටල් ස්මාර්ට් රටක් හදන්න උත්සාහ කරන කොටත් සංස්කෘතියේ සලුපිලි අඳන්න නැවතවතා උත්සාහ කරගෙන ඉදිරියට එවි කියලා අපි කියනවා. ඒ වගේම මේ ලංකාව තියෙන තැන ලංකාව තියෙන ස්නයිපර් කෙනෙක්ගේ ඉලක්කයක් ගන්න වගේ තැනක් දේශපාලනයේ බැලුම් ගලක් වගේ තැනක තමයි ලංකාව තියෙන්නේ. ඉස්සර කිව්වේ අතීතයේ මේ භූමිය හැඳින්වුණේ දෙයියන්ගේ පාරාදීසය කියලා. හැබැයි අර තුමේ අර ක්‍රිකටර්ස්ලාගේ නෝනලා දැන් කියනවා ක්‍රිකට් ගහන්නේ දෙයියෝ නිසා කියලා. කියනවා වස්සවන්නේ දෙයියෝ නිසා කියලා. දැන් ක්‍රිකට් ටීම් එකේ බුදුපහන පත්තු කරොත් ටීම් එකෙන් එළියේ. හැබැයි මොනවද දෙයියන්ට ඕන විදියට වැඩේ කරොත් පාස්ටර්ලා කියන විදියට වැඩේ කරොත් ටීම් එකේ ඇතුලේ. ඒ වගේ දේවල් තියෙනවා කියලාත් අපිට දැන් ආරංචි අපි දන්නේ මේ අය මොන ආගමේ වුණත් මේ රටේ එළිය ඩිජිටලි පෙනුනට ඇතුලෙන් ඇනලොග් මිනිස්සු ටිකක් තමයි මේ වැඩ කරන්නේ. එතකොට මේ භූදේශපාලනික තියෙන වැදගත් තැන ස්නයිපර් කෙනෙක්ගේ ස්ථානය වගේ තියෙන තැන නිසා තමයි මේ එක එක අය ඇවිල්ලා මේ රට
ගරු අමාත්‍යමනේ ඔබතුමා තාම විනාඩි දෙකක් කාලයක් ඉතුරු
මේ රට අස්ථාවර කරන්න උත්සාහ කරන්නේ මේ වැඩ කරන්නේ මේ අයගේ උමනාව නෙවෙයි වෙන වෙන තැන්වල ඉන්න රටවල් වල අවශ්‍යතාවය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ මේ කූඩාරම් ගහගෙන නොයෙක් නොයෙක් දේවල් කරගෙන මේ බලය අල්ලන්න රට අස්ථාවර කරන්න මේ කටයුතු කරන්නේ අපේ හිට්ලර් කියන්නේ මේ සියලු දේ කියන්නේ මේ කණ්ඩායම කියන එක අපි මතක් කරනවා ඒ වගේම අපි කියනවා මේ දැන් අපි මේ ඩිජිටල් කරණය කරගෙන යද්දි අපිට ආරක්ෂාව පාස්කු ප්‍රහාර වගේ දේවල් වෙන්නේ නැහැ රට හරියට ආරක්ෂා ඩිජිටල් කරණය වුණා නම් සියලු දෙනාගේ තොරතුරු එකට දත්ත පද්ධති වල තිබුණා නම් එතකොට පාස්කු ප්‍රහාර වගේ දේවල් ඒ වගේම නොයෙක් නොයෙක් දේවල් ආරක්ෂාව බදු සමෘද්ධිය මේ සියල්ල ඩිජිටල් කරණයත් එක්ක කරගන්න තිබුණා එතකොට මේ මේ අද අද පාරට බැහැලා ඉන්න සහෝදරවරුන්ට මේ ඇයට තියෙන අලුත් විදියට හිතන්න අලුත් විදියට ඩිජිටල් හිතලා වැඩක් කරන්න රට දුවන ගමන් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න තමන්ගේ භාෂණය නිදහස ආරක්ෂා කරගන්න රජයෙන් දෙන අවස්ථාත් එක්ක වැඩ කටයුතු කරන්න මේ විදියට වැඩ කරන්න ඒ ඇයට පුළුවන් කමක් නැත්තේ අලුත් විදියට හිතන්න දන්නේ නැති නිසා ඒ වගේම අපි කියනවා මේ වෙලාවේ මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක මේ ඇයට කියන්න පුළුවන් මේ ඩිජිටල් කරණයත් හරියට වෙනව නම් ආරක්ෂාව තහවුරු කරගන්න ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා හොයා බලන්න මේ සියල්ල කරන්න පුළුවන් මෙහෙම සිද්ධි තමයි දැන් කියන්නේ ආරක්ෂක විදියට ජනතාව මර්ධනය කරන්න හදනවා එහෙම නැත්නම් නීත් මේ මේ මිනිසුන්ව තලල පෙළල ඇතුලේ දාගෙන ඉන්න හිතා ගන්නවා එතකොට මේ මුදලිගේව බොහොම කාලයක් හිර කරගෙන ඉන්නවා අපි කියන්න කැමති අපි ලිබරල් අදහස් තියෙන ජනාධිපතිවරයෙක් අදපත් වෙලා තියෙන්නේ අපිට ඕනි මර්ධනය කරන්න නෙවෙයි හැබැයි අපිට ඕන නීති ආධිපත්‍ය හරියට රකින්න නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න නීති ආධිපත්‍ය අපි ආරක්ෂා කරන්නේ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න අපි ආරක්ෂා කරන ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන ව්‍යවස්ථාව හරහා ජනතා පරමාධිපත්‍ය මිනිසුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගන්න තියෙන
හැම කාලයවසන් කරන
අපි පසුබට වෙන්නේ නැහැ අපේ ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ ඒ නිසා තමයි කිව්වේ හමුදාව කැඳවනවා ඒ වගේම අත්අඩංගුවට ගන්නවා ඒ සියල්ල කරන්නේ නීතියේ ආධිපත්‍ය රකින්න මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහෙම නැත්නම් වසන්ත මුදලිගෝයලට රැට්ටලට බැට්ටලට ඕන විදියට මිනිස්සු පාරට අරන් ඇවිල්ලා තනින් තන ගිනි තියතිය සංචාරක කර්මාන්තය සියලු කර්මාන්ත කඩාගෙන වට්ටලා නැවත වතාවක් මිනිස්සු පාරට බස්සන්න ජනාධිපතිවරයාට විදියට ඉඩ දෙන්න කැමති නැහැ කැබිනට් මණ්ඩලයේ විදියට අපි ඉඩ දෙන්න කැමති
නැහැ
මේ රටේ මේ ආණ්ඩුව කැමති නැහැ හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය කැමති නැහැ මේ රටේ මිනිස්සු නැවත වතාවක් ඒ අනපේක්ෂිත තත්ත්වයට අවිනිශ්චිත තත්ත්වයට මේ රට දාන්න ඒ නිසා තමයි සියලු දෙනා එකට එකතු වෙලා මේ රට ආරක්ෂා කරගන්න මිනිස්සු ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල කරන්නේ ඒ වෙනුවෙන් කැප වෙන සියලු දෙනාට අපි අපේ ස්තුතිය පළ කරමින් ත්‍රිවිධ හමුදාවට පොලිසියට ආරක්ෂක අංශ වලට සියලු දෙනාට අපේ ස්තුතිය පළ කරමින් ඒ වෙනුවෙන් කැප වෙන කෙලින් නායකත්වයේ පෙන්නලා තීන්දුව ගන්න විතරක් නෙවෙයි ඕන වෙලාවක බය නැතුව ඉස්සරහට බහැලා මිනිස්සු ආරක්ෂා කරන්න රටේ අවශ්‍යම වෙලාවේ වගකීම ගන්න බය නැති වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ ආණ්ඩුවේ ඒ සඳහා සහයෝගය දක්වන සියලු දෙනාට සුභාශිංසන එකතු කරමින් මන් ඉහළ වෙනවා බොහොමත්ම ස්තුතියි
ඉස්සෝදිගරු අමාත්‍යතුමා මිලඟට නිමල් පීතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා
මුලාසනාරූඪ ගරු මන්ත්‍රමනි අද දවසේ මේ කාර්ක සභාව අවස්ථාවේදී මේ රටට අදාළ බලගතු අමාත්‍යංශයක මහජන ආරක්ෂක අමාත්‍යංශය වගේම ආරක්ෂක අමාත්‍යංශයත් ඒ යටතේ අනුබද්ධ වෙච්ච තවත් ආයතන විෂයපතයන් ගණනාවක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන වෙලාවේ මම හිතනවා කාල වේලාව අවස් වෙනකොට අඩු වෙනවා විශාල අසාධාරණයක් අපට සිද්ධ වෙනවා ඒ නිසාම මම හිතනවා අපට මේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරන්න ලැබෙන ඉඩ කඩ සීමිත බැවින් මම හිතනවා මේ අංශ පිළිබඳව වඩා සාධාරණ විදිහට අපිට කරුණු ඉදිරිපත් කරගන්න බැරුව යනවා. කොහොමදත් අපි දන්නවා කොටියාගේ බත්මුකයේ තිබිච්ච පැත්ත භාගයක් විනාශ කළා. හැබැයි අදෝමුකයේ තියෙන පැත්ත විනාශ කරන්න බැරි වුණ නිසා මේ අද මට පෙනුණා ඒ ත්‍රස්ත කල්ලිය නියෝජනය කරන අදෝමුකයේ සහිත අර භාගයක් විනාශ නොවිච්ච අදෝමුක ගණනාවකින් ගඳ ගහන වාතයේ පිට වෙන අවස්ථාවක් අපි දැක්කා. මේ රටේ තුනෙන් එකක භූමිය ඒ වගේම මහසાગරෙන් 160ක් මේ රටේ ජාතික සංවර්ධනයේ ආර්ථිකයට අවුරුදු 30ක් එකට එකතු කරන්න බැරිලා තිබුණා. ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි ඇමරිකා ප්‍රමුඛ බටහිර රටවල් වල යැපේ අයගෙන් යැපෙමින් ඔවුන්ගේ ඕනේ පාකන් ඉටු කරන ලංකාවේ සහකා වෙලා තිබිච්ච එල්ටීටී ත්‍රස්තවාදය බෙදුම්වාදී ත්‍රස්තවාදය ඒ ත්‍රස්තවාදයෙන් යැපෙච්ච ඒ ඩොලර් වලින් යැපෙච්ච ඇවිදින කරකොප්පු කීපයක කතාවන් වලට තමයි අපි ඉස්සරලා අහුන්කම් දුන්නේ ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව රැක පුත්‍ර විදාමුදාව සිවිල් ආරක්ෂක අංශය පොලිසිය ඒ නිසා ඔය පොලිසියටයි ත්‍රිවිධ හමුදාවටයි සිවිල් ආරක්ෂක සේවයටයි මල් තියලා වැඳ නමස්කාර කරන්න ඕන අද බය නැතුව උතුරේ ඉඳලා මෙහෙට එනවා දොරේ අප්ප මෙරුවේ කවුද අමිර්තලින්ග මෙරුවේ කවුද උමා මහේස්තරන් මෙරුවේ කවුද ඔය තස්ත බලෑණියේ මිනිමරුව හැම වෙලාවකම ලේවැකි මත යපිච්ච ත්‍රස්තවාදියෝ ටික හද කියනවා ආරක්ෂක හමුදාවට වෛර කරනවලු පොලිසියට වෛර කරනවලු ඔව් අපි දන්නවා වෛර කරනවා කියලා ප්‍රභාකරන්ගේ ත්‍රස්ත බලෑණියේ සන්නද්ධ බලය සාමුලින්ම පරාජයටපත් කරපු අපේ රටේ විරෝධාර හමුදාව අපේ රටේ විරෝධාර ත්‍රිවිධ හමුදාව අපේ රටේ විරෝධාර සිවිල් ආරක්ෂක සේවය අපේ රටේ විරෝධාර පොලිසිය අද ඒ ආයතන ටික අරාජික කරන්න විනාශ කරන්න එදා ගිනියාවි ගැටමින් පුපුරව හරිමින් කරන්න හදපු මගුල අද ගිනියාවි ගැටෙන්නේ නැතුව කරනවා පෞගිය කාලේ ගෝල්පේ සරකල භූමිය ඊනියාරකල භූමිය පාවිච්චි වුණේ ටැමින ඩයස්පෝරාවේ සල්ලි වලට මම දැක්කා ඒ පෙළපාලි වලට සමහර තැන්වල පොලිසිය කට්ටිය එකතු වුණා හොයලා බැලුවා කවුද මේ පොලිසියේ ගොඩක් අය නෙවෙයි ඔය කීප දෙනෙක් එකතු වුණා අරගලට ආශිර්වාද කරලා බැලුවා හොයලා බලනකොට චාචි තියෙන චෝදනා ගොඩක් තියෙන මද්රව්‍ය ප්‍රවාහණය හරහා සල්ලි උපයගත්ත චෝදනා ගොඩක් තියෙන හේටානිද්දා සේවයේ මුත්‍යලියට දාන කීප දෙනෙක් තමයි ඔය ඊනේ අරගලට එකතු වුනේ
බුදුමත්තා විනාඩි දෙකක් කාලයක් ඉතුරු
වෙනවා ඒ නිසා මම හිතනවා අපි විශ්වාස කරනවා ඒ ත්‍රිවිධ හමුදා වෙනුවෙන් මේ රටේ ජනතාව පෙනී හිටිනවා සියලු දෙනා වෙනුවෙන් පෙනී හිටිනවා ඒ නිසා මේ ත්‍රස්තවාදය අදටත් රට තුළ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා මුලදී අපි අරගලට ආශිර්වාද කරාට ගරුමන්තුමනි අපි මුලදියන් පමණක තිබුණා ඒක සාධාරණ හැඟීම් තිබුණා හැබැයි විශේෂයෙන්ම මෙන්න මේ කියන ත්‍රස්තවාදී කල්ලි ඒ වගේම ටැමිල් ඩයස්පෝරාව මුස්ලිම් මූල ධර්මවාදීන් අන්තවාදීන් එන්ජෝ කාකෝ ඉත්තෝ ගැත්තෝ කුක්කෝ ඕකම එකට එකතු වෙනන් පස්සේ අපි ආශිර්වාද කරනවාද රටට කෙලවන්න ත්‍රිවිධ හමුදාවට කෙලවන්න පොලිසියට කෙලවන්න සිවිල් ආරක්ෂක සේවයට කෙඳවා කෙලවන්න පාර්ලිමේන්තුවට කෙලවන්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කෙලවන්න අපි ආශිර්වාද කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මරණකොට ගෙවල් 60-70ක් ගිනි තියලා විනාශ කරනකොට ඒ අරාජික තැනකට රට ගමන් කරන්න අපිට දෙන්නේ නමුත් මම හිතන අවසාන වශයෙන් මට මතක් කරන්න ඕන විශේෂයෙන් මෙන්න මේ පොලිසිය පිළිබඳව කතා කළද්දි පොලිසිය තියෙනවා පහළ සිට ඉහළට සිදුවෙන බොහෝ දේවල් තියෙනවා පොලිසියට ආරක්ෂක හමුදාවට වෘත්තීය සමිති නැහැ ඒ නිසා පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලනවා දැන් මම හිතනවා විශේෂයෙන්ම ප්‍රධාන අවධානයක් යොමු කරපු පොලිස්පති පොලිසිය බාර ඇමතිවරයෙක් ඉන්නවා පෙට්ටිරන් නලස් ඇමතිතුමා එතුමා බොහොම කාර්යසූරව මේ කියන ක්‍රියාන්විතේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ ගන්නවා එතුමා බොහොම පරිණත විදියට පොලිසිය මේ කටයුතු විශාල වශයෙන් ක්‍රමානුකූලව ගොඩනගන්න සම්පාදනය කරන්න උත්සාහ ගන්නවා ඒ නිසා මම යෝජනා කරනවා ඒ පොලිසියේ පහළ කොස්තාපල්වරයාගේ ඉඳලා පොලිස්පති දක්වා යූනියන් එකක් නැහැ වෘත්තීය සමිතියක් නැහැ හොස්සලංගින් මැස්ස යන බෑ අනිතයි වෘත්තීය සමිති වෘත්තීය අරගල කරනවා ඒ නිසා ඔබතුමලගේ වගකීම තමයි පොලිස් සමිතුමාගේ වගකීම තමයි පොලිසියේ කොස්තාපල්ගේ ඉඳලා දුක් විඳින ඔය යුනිෆෝම් එක හරහා පට්ට දුකක් විඳින සියලු දෙනාගේ අයිතිවාසිකම් වෘත්තීය අයිතිවාසිකම් ඒ සියලු අයිතිවාසිකම් දීමනා උසස්සින් සියල්ල සර්ව සාධාරණ දෙයක් ලබා දෙන්න ඕනේ ඒ විතරක් නෙවෙයි ඇමති ආරක්ෂක සේවය ඇයට ලැබෙන යම් කිසි දීමනාවක් තිබෙනවා මේ පාර්ලිමේන්තුව රැකපු 220කගේ මේ පාර්ලිමේන්තුව රකින්න පොලිසියේ විශේෂ ආරක්ෂක දිසාව යටතේ පාර්ලිමේන්තු පොලිස් කොට්ටාසයට අනුයුක්ත නිලධාරීන් විරසක් ඉන්නවා හැබැයි ඒ අය උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24 මේ වැඩ කටයුතු කරාට මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දුන්නට ඒ අයටත් විශේෂයෙන්ම අර දීමනාව රුපියල් 15000ක් වගේ දීමනාවක් මෙයට දෙන්න ඕන ඒ විතරක් නෙවෙයි විනයක් නැති සමාජයක් අසංවර සමාජයක් වෙනුවෙන් විශාල වශයෙන් රතවාහන පොලිස් අංශයේ පුදුමාකාර දුකක් විඳිනවා ඒ නිසා අපේ ගෞරවය ලැබෙන්නට ඕන මුළු රට පුරාම ගත්තොත් මේ පොලිසිය අතිවිශිෂ්ට කාර්යභාරයක් ගමේ ග්‍රාම නිලධාරි වශයෙන් ඉඳලා ජාතික මක්සම දක්වා මහදාන්ත කැපකිරීමක් කරනවා මේ පොලිසිය නැත්තම් මේ ආරක්ෂක හමුදාව නැත්තම් මේ රට ඉවරයි ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයි මේ හැමතකින්ම මහා විනාශයක් වෙනවා ඒ නිසා ගරු මන්ත්‍රමනි ඒ අතරේ මම කියන ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බහුකාර්ය සාධක සංවර්ධන නිලධාරීන්
අවසන් කරන්න
මේ කටයුත්ත ඇතුලේ මේ අය ඒ අයට තමයි පාලනය වෙන්නේ ඒ නිසා ඒ අය සියලු දෙනා වෙනුමුත් ඉදිරි කාලය තුළ විශේෂයෙන් මේ අයගේ සේවාව සුරක්ෂිත කරලා ස්ථීර දීමනාවකට යටත් කරන්න ඕන රුපියල් 22500ක දීමනාවකට පමණයි උන් සීමාවෙ ලැති වෙන්නේ ඒ නිසා මම හිතනවා මේ ආරක්ෂක අංශයේ සියලු දෙනාටම පහුගිය වකවානුව තුළ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉඳන් මේ රට රකින්න මේ රටේ ජනතාව රකින්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හැම විටකම කටයුතු කරපු එඩිතරව කටයුතු කරපු අභීතව කටයුතු කරපු ඒ සමස්ත සියලු රණවිරුවන්ට සියලු දෙනාටම මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේම රටේ ප්‍රවේශියෝ සියලු දෙනාගේම ගෞරවය ඉතාමත්ම විශිෂ්ට ලෙස හිමි කරන්නට ඕන කියන පණිවිඩය ලබා දෙමින් මම කියනවා අර කොටි ත්‍රස්තවාදී නියෝජනය කරන ටයිමි ඩයස්පොරාවේ සල්ලි
මත කරන කට්ටිය අද මේ අවසාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා ඔව් ගරු අමතුමා
මට කතාව සම්පූර්ණ කරන්න බැරි මේක සභාගත කරන්න අවශ්‍ය ඉල්ලනවා සංසද්ගත කරන්න
හරි හරි ඒ පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි කරු අමතුමා
නෑ I have to respond to this it's a serious allegation
no
can you give me time give me the mic
වෙලා නෑ
කරු මන්ත්‍රීතුමනි මෙතුමා වගේ අය තමයි මේ රට විනාශ කරේ. අන්තවාදී පක්ෂවල පැවැත්ම තියෙන්නේ අපිව බෙදනකම් පමණයි. මෙතුමා මීට ප්‍රථම නාවික හමුදාවට පවුල් 14ක් TID-යට කැඳෙව්වා කියලා ඔබතුමා ප්‍රකාශයක් කරා. ඒක සම්පූර්ණයෙන් වැරදි. That is wrong and incorrect. මට මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේක වැදගත් නිසා මට කරුණා කළා මේක කියවන්න ඉඩ දෙන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මෙයා කැඳවලා තියෙන්නේ TID-ට නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මෙයා ඇවිල්ලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ 4වෙනි මහලට අතිරේක ලේකම්තුමිය හම්බු වෙන්න. මෙයා ආවේ සල්ලි ගන්න නෙවෙයි. No 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 wait listen to me please listen to me I want to explain this.
ගරු
මන්ත්‍රීතුමා මට දෙන්න. මෙතුමා හැමදාම මේ දේ කරනවා මේ විවාදේ මෙතුමා කතා කරනකම් අපි හොඳට කරා මෙතුමා තමයි මේ සභාව අදත් බෙදුවේ මෙතුමල්ලා යාපනයේට ගිහිල්ලා ඔබතුමල්ලා හැමදාම අපේ රටේ ජනතාව බෙදුවා බොරු ප්‍රචාර කරලා මේ 14 දෙනා කොළඹට ගෙන්නුවේ එතුමන්ලාගේ ඉඩම්වල තියෙන ප්‍රශ්න ගැටලුව විසඳන්න ඒ අයගේ කැමැත්ත ඒ අය වාචිකව ප්‍රකාශ කරලා තියෙනවා ඒ ප්‍රකාශය අරගෙන ඒ අයට වන්දියක් දීලා ඒ අයට සහනයක් දෙන්න හැබැයි ඔබතුමා මෙතනට ඇවිල්ලා ඔබතුමා ප්‍රකාශයක් කරා මේ අය අපි ගෙනල්ලා TID-යට ගෙනල්ලා බලපෑම් කරලා බය කරා කියලා මෙවැනි දේ මේ රටේ සිදු නොවිය යුතුයි ගරු මන්ත්‍රීතුමනි and I ask you please you have to stop this nonsense once and for all
හරි බොහොම ස්තුතියි ගරු අමතුමා ඉෂාක් රහුන් ඔව් ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා
I asked the I know I think he's a state minister I asked the honorable member to be a little bit more responsible. I said TID, then I corrected myself. I said fourth floor. Okay? So I still stand. And also I didn't say 14, I said 10 families. Right?
Okay.
I said 10 families that I am aware of who own 18 acres. That is what I said. I corrected myself with regards to TID. I said fourth floor. Okay, so I have not misled this house. The second thing is you are entitled to your opinion.
Okay.
You are entitled to your opinion, Honorable Presiding Member. You are entitled to your opinion in calling us names. Okay, I said the circumstances.
Garu Shagraha Mandirma, I mentioned the circumstances.